කානක ගරු ඇමතුම ඔබතුමට අවස්ථාව ලැබෙනවා.
ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ පළමුවෙන්ම මං හිතන්නේ අපි රටක් විදියට යම්කිසි කාලයකට පස්සේ සතුටු වෙන්න ඕන දවසක්. හැබැයි අපි දැක්කේ නෑ. අපි දැක්කේ නෑ. මං හිතන්නේ ඔබතුමාට රණ්ඩු වෙන්න ඕන පාර්ලිමේන්තුව එළියට ගියා නම් හරි මෙතන. මේ මං දැක්කේ නෑ සතුටු වෙන්න ඕන දවසක් අපි රටක් විදියට ගත්තම අපි සියලුම දෙනා විශාල අර්බුදයකට ගිහිල්ලා තෙල් පෝලිං වලට ගිහිල්ලා විදුලිය පැය ගණන් කපලා අර්බුදයක ඉඳලා අපි නැකිටීවි කියලා අපිට සතුටක් ලබන්න ඕන දවසක්. හැබැයි අපි මේ සතුට අද විපක්ෂය පැත්තෙන් නම් දකින්නේ නැහැ. අද මූණු එල්ල වැටිලා මූණේ ලේ කඳුලක් නැහැ. මොන විපක්ෂය ගත්තා සම්පූර්ණ විපක්ෂයේම මූණු ටික බැලුවම අද සතුටක් පේන්නේ නැහැ. හැබැයි අපි දන්නවා දැන් මාස කීපයකට කලින් අපිට අමාරු තීන්දුවක් ගන්න තිබුණා. ඒ අමාරු තීන්දුව තමයි අපි විපක්ෂව කටයුතු කරපු අපි කාලයක් තිස්සේ විපක්ෂයේ කටයුතු කරපු නායකයෙක්ව ජනාධිපතිතුමා බවට පත් කිරීමේ අභියෝගය තිබුණා. ඒක අපිට අසීරු කටයුත්තක් වශයෙන් තමයි මුලින්ම දැක්කේ. හැබැයි ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෝ දැක්කම සමහර ජනාධිපති අපේක්ෂකයෝ දිහා බැලුවම කතික තරගයට සුදුසු අපේක්ෂකයෝ ඉදිරිපත් වුණා. අනිත් පැත්තෙන් ඉදිරිපත් වුණා විහිළු කරන්න ඒවට සුදුසු අපේක්ෂක ඉදිරිපත් වුණා. හැබැයි ඒවල ආර්ථික අර්බුදය ජය ගන්න පුළුවන් අපේක්ෂකේ අපිට තෝරන්න වුණා. හැබැයි අද අපි එදා ගත්ත තීරණය අද සාධාරණීකරණය වෙලා තියෙනවා. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අද වෙද්දී ඒ බිලියන 3ක ඒ ණය ආධාරය අවුරුදු දෙකක් කාලය ඇතුළත ඒ ලබා දෙන්න අද අනුමත වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා මේකේ විශේෂත්වය තමයි එක පැත්තකින් මේ මුදල් ටික එනවා. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම ලෝක බැංකුව ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මේ බැංකු සියල්ලගෙන්ම සහාය ලැබෙන්න පටන්ගෙන තියෙනවා. හැබැයි අපි එක පැත්තකින් විශේෂයෙන්ම අද මේ වෙනස් කිරීම පිළිබඳ අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ඒ වගේම මේ බාර වෙදා අමාත්‍යවරේ තරුණ අමාත්‍යවරේ ෂෙහාන් සේමසිංහ අමාත්‍යතුමාට දූත මණ්ඩලයේ ප්‍රධානී වශයෙන් බාර දුන්නු. එදා බාර දීපු වෙලාවේ මේ තරුණ මන්ත්‍රීවරයෙකුට මේක කරන්න පුළුවන්ද කියලා සමාජ මාධ්‍ය හරහා ඒ වගේම මාධ්‍ය හරහා පාර්ලිමේන්තුව ඇතුළේ විශාල අභියෝග කරා. හැබැයි එතුමා අද ඒ සාර්ථකව කළා තියෙනවා. ඒ වගේම මහ බැංකුවේ අධිපතිතුමා ඒ වගේ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා මේ ක්‍රියා සියලුම නිලධාරි මණ්ඩලය විශාල මහ බැංකුව ඇතුළු සියලුම කාර්යභාරයක් කළා තියෙනවා. අද ලෝකයේ එකට ගන්න බෑ කියපු රටවල් අපේ ගිවිසුම් තිබුණේ එක එක කඳුරුවල තියෙන රටවල් එක්ක. හැබැයි මේ රටවල් සියල්ලම එක තැනකට ගෙනෙලා අද අපිට මේ ණය ආධාරය ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපිට විශ්වාස කරනවා මේකේ පළවෙනි ඩොලර් මිලියන 333 ලංකාවට එන්නත් කලින් අද වෙද්දී අපි දකිනවා රුපියල ශක්තිමත් වීම. අපි දැක්ක පසුගිය කාලේ දැන් සති කීපයකට කලින් රුපියල ශක්තිමත් වෙන්න ගත්තා. මේ රුපියල ශක්තිමත් වෙන්න ගත්ත දවසේ ඉඳන් විපක්ෂයේ උත්සාහ කරේ මේක කෘතීම වෙන දෙයක්, ඒකෙන් හින්දා ඩොලර් ටික මාරු කරන්න එපා, මේක නවත්තන්න කියලා. නවත්තන්න කියලා තමයි උපරිම උත්සාහය ගත්තේ. මං හිතන්නේ ලංකාව විතරයි එකම රට ඡන්දෙන් පසුවෙන්ද ඉඳක් තමන් විපක්ෂව හිටපු කෙනා ජයග්‍රහණය කරොත් ඔහුට විරුද්ධව වැඩ කරන. මේක රාජ්‍ය සේවෙත් එහෙමයි, රටේ ජනතාවගෙත් කොටසක් එහෙමයි. එතුමා මොනව හරි රටට හොදක් කරනවා නම් ඒකට පුළුවන් තරම් විරුද්ධව තමයි කටයුතු කරන්නේ. ලෝකේ ඕනම රටක රාජ්‍ය සේවය කියන්නේ ආණ්ඩුවත් එක්ක වැඩ කරනවා. තියෙන ඕනෑම ආණ්ඩුවක් එක්ක, තියෙන ඕනෑම ජනාධිපතිවරයෙක් එක්ක වැඩ කරන ආණ්ඩුවක් තියෙන. වැරදි තියෙනවා නම් පෙන්වන එක අඩුපාඩුවේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න ඕන. හැබැයි අපේ රටේ අපි ඒ දේ දකින්නේ නෑ. හැබැයි අපි දකිනවා දැන් ලංකාවට ඩොලර් ටික ගලාගෙන එනවා, රුපියල ශක්තිමත් වෙනවා. මේවයි ප්‍රතිඵල තව සති කීපයක් යනකොට ජනතාවට ලැබෙනවා. විශේෂයෙන් මේ වගේම අද දිනේ අද අපේ අමාත්‍යංශයේ විශේෂයෙන්ම අපේ රටේ අනාගතයට විශාල වෙනසක් කරන්න පුළුවන් හයිඩ්‍රෝ කාබන් විභවයන් හඳුනාගෙන මේව නැත්තම් පෙට්‍රෝලියම් ප්‍රඩක් අපේ මනා බේසින් එකේ ඒ වගේම කාවේරි මේ ලංකා බේසින් එක ඇතුලේ අපේ මේ ප්‍රඩක්ස් තියෙනවද කියලා විමර්ශනය කරන්න ඒ අපේ ලංකා රජයෙන් කිසිම මුදලක් යන්නේ නැතුව ඒ අවස්ථාව ඉන්වෙස්ට්මන්ට් වලට අවස්ථාව ලබා දෙන්න ඒ රෙගියුලේෂන් ටික තමයි අද හදන්නේ. අපි විශේෂයෙන් සතුටු වෙනවා සියලුම දෙනා අද ආණ්ඩුව විපක්ෂය මේ කාරණේදී එකතු වෙලා ඉන්නවා. හැබැයි අපි දකින්න දෙයක් තමයි රට තුල මේ ආයතනයේ පිළිබඳව ඒ වගේම මේ වැඩපිළිවෙල පිළිබඳව හැමදාම දැක්කේ වැරද්දා. හැමදාම දැක්කේ මේක වෙන්නේ නැති දෙයක් කියලා. හැබැයි මං හිතන්නේ අපි රටක් වශයෙන් හිතන්න ඕන මේ දේ සිදුවිය යුතුයි. එල්ලෙන් මේකේ නැචරල් ගෑස් හමු වෙන්න ඕන, තෙල් ටික හමු වෙන්න ඕන කියලා තමයි අපි සියලුම දෙනා පතන්න ඕනේ. මේකේ ප්‍රයෝජනේ හම්බෙන්නේ ආණ්ඩුවට විතරක් නෙමෙයි විපක්ෂයට මේ සියලුම දෙනාට. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ආයතනයක් විදියට ගත්තත් මේ කාලය තුල විතර අපේ රටේ මේ වෙල්ස් හදලා තියෙන 11කට ආසන්න ප්‍රමාණය. මේක 11න් දෙකක මේ වෙල්ස් දෙකක නැචරල් ගෑස් තියෙනවා කියලා මේ පිළිබඳව හොයාගෙන තියෙනවා. ඒ වගේම ඉදිරි අයට ආයෝජකයන්ට අවස්ථාව ලබා දීම සඳහා තමයි අද මේ රෙගියුලේෂන් ටික හදලා තියෙන්නේ. විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ජාත්‍යන්තරයේ විශේෂඥ සමාගම් ඒ වගේම ලංකාවේ මේ එකතු වෙලා අදපුවෙන් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් මේක විභවය බිලියන 2ක් බැරල්ස් ඔෆ් ඔයිල් ඔයිල් බැරල් මිලියන 2කට බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් විභවයක් තියෙනවා කියලා මේ වෙද්දි හොයාගෙන තියෙනවා. ඒ වගේම 9 trillion cubic feet of LNG එහෙම නැත්නම් natural gas මේ තුල තියෙනවා කියලා මේ වෙද්දි විභවය ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඒ පරීක්ෂණවල ඊළඟ අදියර තමයි මේවා drill කරලා බලන එක. ඒව සඳහා ඒ ආයතන වලට අවස්ථාව ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහා මම හිතනවා විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ නිලධාරී මණ්ඩලය විශාල කාර්යභාරයක් කරා. ඒ වගේම මේකේ සභාපතිතුමා ඒ වගේම DG සාලිය සුරත් මේ දෙදෙනා විශාල කාර්යභාරයක් කරා. ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. අපි විශ්වාස කරනවා ඉදිරියේදී අපේ ලක් රජයට කිසිම මුදලක් යන්නේ නැතුව මේවයි විභවයන් හඳුනාගෙන අපිට ඉදිරියේදී අපේ රට තුල මේව සංවර්ධනය කරන්න හැකියාව ලැබෙයි කියලා. මේ වෙද්දි විතරක් මේ ආයතනයට ඒ වගේම රටට මේ වෙද්දි විතරක් ඩොලර් මිලියන 25ක අපිට ආදායමක් ලැබිලා තියෙනවා විශේෂයෙන්ම මේ කටයුතු සඳහා. ඒ වගේම මේ ආයතනයක් විදියට ගත්තම self sustain ආයතනයක් විදියට තමයි අද වැඩ කටයුතු වෙලා යන්නේ. ඒ වගේ අපි දන්නවා මේ IMF ලබා ගැනීමෙන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යද්දී විශාලම අභියෝගය තිබුණේ එතුමන්ලයි කොන්දේසි කීපයක් තිබුණා. එකක් cost reflective තෙල් මිලක් ඒ වගේම විදුලි මිල මේ වගේ විශාල අභියෝග ටිකක් තිබුණා. ඒ වගේම රටේ තෙල් පෝලියන් තිබුණා. මේ වෙලාවේ දා අපේ අමාත්‍යතුමා කාංචන විජේසේකර ඇමතිතුමා ඒ අභියෝගේ බාරගත්තා. ඊට පස්සේ අලු ක්‍රමවේද හඳුන්වා දීලා තෙල් පෝලින් නැති කරලා QR කෝඩ් එක හඳුන්වා දීලා එක පැත්තකින් තෙල් පෝලින් ටික නැති කරලා අනිත් පැත්තෙන් LC නැති වුණා. අපිට මාස ගණන් ඉස්සරහට ණයට තෙල් ලබා ගන්න ක්‍රමවේද නැති වුණා. ඊට පස්සේ දවස ගානේ විවිධ ක්‍රම හඳුන්වා දීලා එක පැත්තකින් රුපියල් මාස ගණන් account වල දාලා ඒව පස්සේ ඩෙබිට් කරන ක්‍රමයේද විවිධ ක්‍රම හඳුන්වා දීලා ලංකාවේ තෙල් සප්ලයි එක මේක ස්ථාවර බවට පත් කරා. ඒ විශාල අභියෝගයක් තිබුණේ මං හිතන්නේ මේ වෙලාවේ අමාත්‍යංශ බාර ගන්නවත් අමාත්‍යවරයෙක් නැති වෙලාවේ තමයි ඒ අභියෝගේ බාරගත්තේ. ඊට පස්සේ චෝදනාව දිගට මේකේ ඩෙමරේජස් යනවා වැඩිපුර මිල ගණන් යනවා. හැබැයි මේකේ රටේ තියෙන ඩොලර් ප්‍රමාණය අනුව තමයි කටයුතු කරන්නේ. හැබැයි මේ හැම දෙයකම වැඩපිළිවෙළ හැදුවා. ප්‍රශ්න ආව ඒවට උත්තර හැව්වා. අද දැන් මාස දෙකක් වෙනවා අපි කිසිම ඩෙමරේජ් එකක් ගෙවල නැහැ. අලු ක්‍රමයේ දඳුන්නා මේ නැව් ටික ආම ලංකාවේ අන්ලෝඩ් කළා. අපේ දවසේ තියෙන ඉල්ලුම එදිනෙදා ලබා ගන්න ක්‍රමවේද හඳුන්වා දුන්නා. ඒ වගේම මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ඩිජිටලයිස් කරලා ට්‍රාන්ස්පරන්ට් ක්‍රමවේදයකට ඉදිරි කටයුතු කරන්න අවශ්‍ය කටයුතු ටික සූදානම් කරගෙන යනවා. මේ වගේ ආයතනයක් විදියට ගත්තම එක පැත්තකින් ලාභ ලබන ගමන් අනිත් පැත්තෙන් වියදම අවම කරගන්න ක්‍රමයේද හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා දිගින් දිගට ප්‍රශ්න කරා ඩොලර් බිලියන 3ක් ආම මේ ප්‍රශ්නේ විසදෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 330ක් මේ මාසේ ආවම ප්‍රශ්නේ විසදෙනවා. නෑ මේ ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. හැබැයි ඊට අමතරව විශාල වැඩපිළිවෙලක් කරගෙන දෙනවා. එක පැත්තකින් මේක ගෙවන්න පුළුවන් ශක්තිය ආදායම රජය සතු කරගෙන යනවා. අනිත් පැත්තෙන් උදාහරණයක් වශයෙන් එක අවුරුද්දකට ඩොලර් බිලියන 4ත් 5ත් අතර එළියට ගියා මේ තෙල් ගේන. හැබැයි ඒව අඩු කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ඩොලර් බිලියනයක් ඉදිරියේ මේ ප්‍රතිව්‍යුහ ගතකරන යත් තුලින් අපි ඩොලර් ක්‍රෙඩිට් 1 බිලියන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද තුලින්. මේ සියල්ලම එකතු වීමත් එක්ක රුපියල විශාල ශක්තිමත් කරගැනීමේ අපිට හැකියාව ලැබිලා තියෙනවා. හැබැයි මේ කටයුතු කරන්න අපිට විශේෂයෙන්ම ජනතාවගේ සහන අවශ්‍ය, ජනතාවගේ සහය අපිට අවශ්‍ය වෙනවා. සමහර බදු අපිට දාන්න වෙයි. අපි දන්නවා ලෝකේ ඕන රටක් යන්නේ ඕනම රජයක් යන්නේ බදු එක්ක. මේක ඍජු බදු යනවා, වක්‍ර බදු යනවා. හැබැයි ලෝකේ බහුතරය දියුණු රටවල් කියන්නේ බදු අය ගන්න ඍජුව. එක්කෝ 50යි 50යි තමයි ඍජු හා වක්‍ර බදු වල ප්‍රතිශතය තියෙන්නේ. එහෙම නැත්නම් 60යි 40යි තියෙන්නේ. හැබැයි අපි රටක් විදියට ගත්තම ලංකාවේ ඍජු බදු තියෙන්නේ 118යි. 182ක්ම වක්‍ර බදු ගන්න. තෙල් වලට ටැක්ස් එක දාලා, විදුලි බිලට ටැක්ස් එක දාලා, පිටි පැකට් එකට ටැක්ස් එක දාලා මේ විදියට තමයි ගන්න. උඩ ඉඳන් යටටම සියලුම දෙනාට එකම බද්දක් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ ඉපීමේ හැකියාවට තමයි බදු ගහන්නේ. ඉතාම සාධාරණ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තමයි මේ ලංකාවට හඳුන්වා දීලා තියෙන්නේ. අද රුපියල් ලක්ෂයට වැඩි නම් තමයි අද මේ බදු වලට අයිති වෙන්නේ. හැබැයි වැඩිපුර පාරට එන්නේ ලක්ෂයක්වත් පඩි ලැබෙන්නේ නැති අය. මේක මං හිතන්නේ ජනතාව දැනුවත් වෙන්න ඕන. එක්ක මේක ඍජුව ලක්ෂයට වැඩි අයට බදු ගහන්න වෙනවා. නැත්තම් ඒ ටිකම ලක්ෂයට අඩු අයගෙනුයි සමානව ගන්න වෙනවා. හැබැයි මේක අපි විශ්වාස කරන්නේ. ඒ වගේම අපි ජාත්‍යන්තර අරමුදල්
ගරුවරතුමා මම මේ වෙලාවේ නියෝජ්‍ය කතානායකතුමා අසුනට එනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි විශ්වාස කරන්නේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ලංකාව තුළ මේ 50/50 ඍජු සහ වක්‍ර බදු වල අනුපාත වලට යන්න ඕන. උපයීමේ හැකියාව පිළිබඳව තක්සේරු කරලා ඒ සඳහා බදු වලට යන්න ඕන. ඒ වගේම ලංකාවේ ඉන්නවා විශාල ප්‍රමාණය මේ බදු වලට අහුවෙන්නේ නැතිව යන කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායමත් මේ බදු වලට ඇතුල් වෙන්න ඕන. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ අරගලයක් තිබුණා. අනිත් පැත්තෙන් මේ අරගල වලට සහාය දෙන කණ්ඩායමක් අපි දැක්කා. නීතිඥ කණ්ඩායමක් දැක්කා. ඊ කාලේ ඇතුළෙම අපි දැක්කා උණ්ඩියල් ව්‍යාපාර විශාල වශයෙන් ඉස්සරහට යන. එක පැත්තකින් උණ්ඩියල් ඉස්සරහට යනවා. එක පැත්තකින් කුඩු ව්‍යාපාරයට උණ්ඩියල් මුදල් ටික යනවා. අනිත් පැත්තෙන් අරගලයකට සහයෝගය ලබා දෙනවා. හැබැයි මේ කණ්ඩායම් ටික ගත්තම මේ රට ඇතුලේ වෙනම පරීක්ෂණයක් කරන්න ඕන. මේක ඇතුලේ සම්බන්ධතාවයක් තියෙද කියලා. මොකද අපි දැක්ක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ රටේ කුඩු ටික නැවතුණා. රටේ කුඩු නැවතුණා. මත්ද්‍රව්‍ය වල නියලිච්ච දවස ගන්න අල්ලන්න පටන් ගත්තා. මේක පටන් ගන්නේ මට සාපේක්ෂව තමයි අරගලයේ ඇති වෙන්නේ. මොකද්ද මේකේ සම්බන්ධය? සම්බන්ධය තමයි ලංකාවට කුඩු ගේනවා නම් ඒවටත් ගෙවන්න ඕන ඩොලර් වලින්මයි. ඔය ගේන ගංජා වලට ගෙවන්නත් ඕන ඩොලර් වලින්මයි. හැබැයි මේගොල්ලන්ට බැංකින් සිස්ටම් එකෙන් මේ ඩොලර් ටික ලබා ගන්න බෑ. ඒ ඩොලර් ගන්න ඕන නම් මේගොල්ලෝ යන්න ඕන උණ්ඩියල් මාකට් එකට. එතකොට මේ උණ්ඩියල් මාකට් එකට යන්න නම් අපේ පිටරට වල ඉන්න අයගේ ඒ එන මුදල් ටික එන්න ඕන උණ්ඩියල් හරහා. එහෙම නැත්නම් ලංකාවේ සංචාර කර්මාන්තය එකතු වෙන සල්ලි ටික මේක බැංක් සිස්ටම් එකේ යන්නේ නැතුව මේක නවත්තන්න ඕන. හැබැයි ඉත අරගලයත් එක්ක ක්‍රියාත්මක වෙච්ච මේ වැඩපිළිවෙලේ කෑල්ලක් තමයි මේ උණ්ඩියල් දියුණු කිරීම. උණ්ඩියල් දියුණු වුණා, කුඩු වලට ඩොලර් ටික ගියා. අන්තිමට ලංකාවේ ලොකුම චෝදනා ලැබපු කුඩුකාරයාට අරගලයට නායකත්වය දීපු කෙනා තමයි නීතියෙන් පෙනී සිටි. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ උණ්ඩියල් පස්සෙන් ඒවගේම මේ සංචාර කර්මාන්තයෙන් හම්බෙන ඩොලර් ටික මේ සියලුම දේවල් මේ එක තැනකින්ද මෙහෙ වෙන්නේ කියලා මේක එක ජාවාරමක්ද කියලා මේක ලංකාවේ මේ මොහොතේ සිදුවෙන ලොකුම ජාවාරම ඩොලර් බිලියන ගාන ඩොලර් බිලියන ගාන මේ කුඩු වලට යනවා අපේ සංචාරකයෝ ඇවිල්ලා එන ඩොලර් ටික අනිත් පැත්තෙන් අපේ විදේශ ශ්‍රමිකයන් ගිහිලා එන ඩොලර් ටික හැබැයි මේ ඩොලර් ටික හද යන ඒ පෝෂණය වෙත්ත ඒ කුඩු නායකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ මේ අරගලය වෙනුවෙන්ම පෙනී සිටි නායකයන් අද එතුමල්ල ඇවිල්ලා තමයි කියන්නේ පොලිස් ප්‍රතිපත් කරන්න කොහොමද කියන්නේ එක පැත්තකින් ගිහිල්ලා ලංකාවට කුඩු දෙන නායකයෙ වෙනුවෙන් උසාවියට යනවා අනිත් පැත්තෙන් ඇවිල්ලා කියනවා පොලිස් ප්‍රතිපත් කරන්න කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි හරක් වඩාට ඕන විදියටද ලංකාවේ පොලිස් ප්‍රතිපත් වෙන්නේ කියලා. නැත්තම් එතුමගේ පණිවිඩයද මේ නීතිඥවරු හරහා මේ එළියට එන්නේ කියලා. ඒකෙන්ද අපිට පේනවා මේක එක කුමන්ත්‍රණයක්, මේ අරගලය කුමන්ත්‍රණයක්, මේක ඇතුලේ තිබුණේ ලංකාවේ ඩොලර් ටික කුඩු වලට උන්ඩියල් හරහා ලංකාවේ පිටරට යන දේ තමයි මේක හරහා සිදු වුණේ. අපි විශේෂයෙන් මතිකරු ජනාධිපතිතුමාගෙන් ඒ වගේම අපේ පොලිසිය බාර අමාත්‍යතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා අද ලංකාවට සංචාරක එනවා ඩොලර් එනවා. හැබැයි මේ ඩොලර් නිසි ආකාරයෙන් බැංකු වලට යෑමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද මේක විශාල වශයෙන් පරීක්ෂණය කරන්න ඕන. මේ වෙනුවට වෙනම පොලිසියක් පත් කරලා හරි මේක නැවැත්තුවේ නැත්නම් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ මේ ආනයනේ නවත්තපුවත් එක්ක ලංකාවට එන ඩොලර් ප්‍රමාණය බැලුවම අපේ නියම රෙමිටන්ස් ටික ඇතුළට ඇවිල්ලා නියම සංචාර කර්මාන්තයෙන් එන ඩොලර් ටික ආව නම් අපේ ආනයනේ අපනයනේ අතර කිසිම පරතරයක් නැහැ. අපිට තෙල් ටික ගේන්න ප්‍රශ්නයක් නැහැ. අපිට කෝල් ටික ගේන්න ප්‍රශ්නයක් නැහැ. රටේ අර්බුදයක් නැතුව අපිට ඉස්සරහට යන්න හැකියාව ඇති වෙලා තියෙනවා. ඒකින්ද අපි විශ්වාස කරනවා තවදුරටත් මේ කුඩු කාර්යයන්ට ඕන විදියට පොලිස් ප්‍රතිවලපත් කරන නායක මේ රටේ නැහැ කියලා අපි පැහැදිලිව කියන්න කැමැති. ඒ වගේම අද විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා මේ රට විනාශ කරන්න රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය දෙන්න එපා, විපක්ෂයේ සහයෝගය දෙන්න එපා, විශේෂයෙන්ම ඒවට සහයෝගය ලබා දෙන්න එපා කියලා. ඒ වගේම අපි දන්නවා දැන් මැතිවරණ පිළිබඳවත් කතා කරනවා. දැන් මං හිතන්නේ මෙතන 225ක් ඉන්නවා. 225න් මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇරෙන්න මෙතන මැතිවරණය ගැන කල් දෙවීමේ ගැන කතා කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. මෙතන ඉන්න විජිත හේරත් මැතිතුමා එතුමාට කතා කරන්න අයිතියකුත් නැහැ. ඒ වගේම අපේ හෙලිකොප්ටරේ අපේ එකඩ හිටපු මන්ත්‍රීතුමල්ල ඉන්නවා. එතුමල්ලට කතා කරන්න අයිතියකුත් නැහැ. මං ඕනනම් අන්තිම අවුරුදු 6 ඇතුළත මේ 225 224ක් මේකතු වෙලා මැතිවරණ කල් දාපුවා කියන්න කැමති. ඕනනම් 2015 මතක් කරන්න කැමති. 150 ඕන වුණාම සමගි ජන බලවේගයේ ද එක්සත් ජාතික පක්ෂය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා 2015 ඉඳන් 2018 දක්වා අවුරුදු 3ක් මැතිවරණේ කල් දැම්මා. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණේ ඒ දවස්වල නම් ජනතා විමුක්ති පෙරමුණ කිව්වා අපි දැනගෙන හිටියේ නෑ කියලා. ඒ දවස්වල හිටියේ මම හිතන්නේ බබාලා හිටියේ ඒ කාලේ දැනගෙන හිටියේ. ඒ වගේ අපේ හෙලිකොප්ටරේ අපේ යාළු සහෝදර මන්ත්‍රීවරු ටිකේ ඉන්නවා. ගිය අවුරුද්දේ තමයි ප්‍රාදේශ සභා මැතිවරණය කියන්න තිබුණේ. අවුරුද්දක් කල් ගියා. ඒ වෙලාවේ කැබිනට් එක නියෝජනය කරා රාජ්‍ය ඇමතිවරු රිටියට හිටියා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව කතා කරේ නෑ. අද ඒකට බැලුවම මේක ඇතුලේ සියලුම දෙනා එකතු වෙලා මැතිවරණ කල් දාලා එක එක වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදී මතක් වෙනවා තම තමන්ගේ වාසිය එන වෙලාවට. හැබැයි මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදය, මේ ආර්ථික අර්බුදය විසඳ ගන්න ඕන. මේ ආර්ථික ප්‍රශ්නේ විසඳ ගන්න එක තමයි ජනතාවට ඕන. ජනතාවට තියෙන ප්‍රශ්නේ බඩු මිල, ජනතාවට තියෙන ප්‍රශ්නේ තෙල් මිල, ජනතාවට තියෙන ප්‍රශ්නේ විදුලි මිල. මේ ජීවත් වීමේ තමන්ගේ පඩිය මේව තමයි ජනතාවට තියෙන ප්‍රශ්න. හැබැයි මේ ප්‍රශ්නේ විසඳන්න තමයි මේ ආණ්ඩුව කටයුතු කරගෙන යන්නේ. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ රට ස්ථාවර කළා. අද ස්ථාවර කළා තමයි අපි මැතිවරණයකට යන්නේ. ඒ වගේම කිව්වේ විපක්ෂය මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නෑ. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නැති හින්දා ජාත්‍යන්තරයේ තරහයි. මේක IMF එක ලැබෙන්නේ නෑ. මේක දෙසැම්බර් නෙවෙයි, ලබන අවුරුද්දේවත් හම්බෙන්නේ නෑ කියලා කිව්වේ. හැබැයි අද IMF ලැබිලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂය කියන විදියට මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඔබතුමාල විතරක් නෙවෙයි අද ලෝකෙම පිළිගෙන තියෙනවා මේක අවශ්‍යතාවයක් මේ අවස්ථාවේදී රට ආර්ථිකය හදන්න අපි සියලුම දෙනා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා භූමි ස්තුති
භූමි ස්තුති කරවා මහත්මනේ න්‍යාය පත්‍රයේ අංක 2 යෝජනාවට විරුද්ධයිද විරුද්ධයි
න්‍යායපත්‍රයේ අංක දෙක වරප්‍රසාද පිළිබඳ යෝජනාව දැන් ඡන්දේ පාවිච්චි කරන්න.
න්‍යායපත්‍රයේ යෝජනා අංක දෙක වරප්‍රසාද පිළිබඳ යෝජනාව ඡන්දේ විමසන අවස්ථාව. දකුණු පස සිටින ගරු මන්ත්‍රීතුමාලාට ඡන්දය දීමට නොහැකි වූ අයෙක් සිටිනම් විමසන්න.
ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, ඔබතුමා කොහොමද ඡන්දය දෙන්නේ? පක්ෂය.
තවත් ගරු මන්ත්‍රීතුමාලා සිටිනවද ඡන්දය දීමට නොහැකි වූ? ආගේ වම්පස පිහිටි වම්පස ගරු මන්ත්‍රීතුමන්ලාට ඡන්දේ පාවිච්චි කිරීමට නොහැකි වූ කෙනෙක් සිටිනම්?
තියෙනවනේ, ඔබතුමාගේ නම තිබෙනවා. එහෙමනම් දැන් ඡන්දේ දීම අවසන්.
ඡන්දේ දීම අවසන්. එහෙමනම් දැන් යෝජනාවට පක්ෂව ඡන්ද 75යි, යෝජනාවට විරුද්ධව ඡන්ද 43යි. ඒ අනුව යෝජනාව සම්මතයි. විෂයාංක 3 සභාවකෙනද? විෂයාංක 3 සම්මතයි. කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම සභාව හෙට දින නම් 2023 මාර්තු මාස 22 වෙනි දින පෙරවරු 9:30 දක්වා කල්තබිත්වය යෝජනා කර.
සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු සහන් ප්‍රදීප් විතාන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව කල්තැබීමේ ප්‍රශ්න යටතේ
යෝජනා
යටතේ වාරිමාර්ග ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍යතුමාගෙන් යෝජනා කරනවා. ජාතික ක්‍රීඩා සංගම් සඳහා ලැබෙන අරමුදල් සහ උපයනු ලබන මුදල් එම සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විනිවිද භාවයකින් යුක්තව වැය කරනු ලබන්නේද? එය නියාමනය සඳහා ඇති වැඩපිළිවෙල කුමක්ද? B. මෙම සංගම් වල කටයුතු කරන නිලධාරීන් මූල්‍ය පාලනය, නීතිමය තත්ත්වයන් යන අංශ පිළිබඳ දැනුවත් භාවයකින් හෝ ඒ සඳහා සුසුකම් ලබාගත් පුද්ගලයින්ද? C. එසේ නම් මෙවැනි අක්‍රමිකතා සිදුවන්නේ කෙසේද? D. එම ක්‍රීඩා සංගම්වල සිදුකර ඇති වංචා සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? අංක දෙක, එම නිලධාරීන් වැටුප් රහිතව ස්වේච්ඡා සේවයක් ලෙස මෙය සිදුකරන බව ප්‍රකාශ කරයි, මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? අංක තුන, ක්‍රීඩා සංගම් බහුතරයක අඛණ්ඩව එකම නිලධාරීන් පිරිසක් දීර්ඝකාලීනව තනතුරු හුවමාරු කරගනිමින් එම තනතුර රැඳී සිටිනු ලබයි. මේ තුළින් දෙවන පෙළ නායකත්වයක් බිහිවීම වැළැක්වීමට තනතුරවල සිටින නිලධාරීන් විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරමින් පවතී. මෙය වැළැක්වීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙල කවරේද? අංක හතර, ජාත්‍යන්තර වශයෙන් මේ වන විට තහනමකට ලක් වී ඇති පාපන්දු සහ රග වැනි ක්‍රීඩාවන්හි තරඟ තහනම ඉවත් කර ගැනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙල කවරේද? අංක පහ, ග්‍රාමීය මට්ටමේ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට ගෙනීම සඳහා ගෙන ඇති වැඩපිළිවෙල කවරේද? අංක හය, දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩිකාවන් ජාතික මට්ටමේ කණ්ඩායම් සඳහා තේරීමේදී සිදුවන අසාධාරණයන් වැළැක්වීමට ගෙන ඇති පියවර කවරේද? එවැගේම අංක හත, ටිකට් සම්බන්ධව ගොනු කරන ලද පෙස්සම විභාග කිරීම සඳහා පත්කර ඇති විනිශ්චයකාරවරුන් ඉවත් කර වෙනත් විනිශ්චයකාරවරුන් පත්කර තිබේද? එවැගේම තාවකාලිකව අත්විටවීමේ නියෝගයක් ලබා දීම තුළින් ශ්‍රී ලංකා ගැට්ට ආයතනයේ නිලවරණය සඳහා ඉදිරිපත් වීමට ඒකපාර්ශ්වයකට පමණක් එනම් වර්තමාන සභාපතිවරයා ඇතුළු කණ්ඩායමට අවස්ථාව සලසා දී තිබේද? මෙන්න මේ යෝජනා ටික තමයි මේ අවස්ථාවේ මම ගේන්නේ ගරු නියෝජ්‍ය සභාපතිතුමනි. අපි දන්නවා මේ වෙනකොට විශාල වශයෙන් මේ ක්‍රීඩා සංගම් වලට චෝදනාවල් එල්ල වෙලා තියෙනවා. ඒ විදේශීය වශයෙන් සංගම් වලට ලැබෙන මුදල් මං හිතන්නේ ක්‍රීඩිකාවන්ගේ ප්‍රවර්ධන කටයුතු වලට යොදවන්නේ නැතුව ඒ අය සංගම් වල ඒ අයගේ සුභ සාධන කටයුතු නැත්නම් ඒ අයගේ විවිධ උමනාවන් සඳහා යොදව ගන්නා කියලා දැඩි කතාබහක් අද සමාජය තුළ නිරන්තරයෙන් අපිට ඇහෙන්න තියෙනවා. ඒ නිසා අපි ක්‍රීඩා ඇමතුමාගෙන් අහන්නේ මේ සඳහා ඔබතුමා ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මේ ක්‍රීඩාව සම්බන්ධව බලාගෙන ඉන්න රටේ ජනතාවටත් ක්‍රීඩා කරන තරුණ තරුණියන් වෙනුවෙන් ඔබතුමාට මොකද කියන්නේ කියන එක. ඒ වගේම තමයි නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා මමත් එල්ලේ සංගමේ සභාපතිවරයා හැටියට වසර දෙකක් හිටියා. සංගම් 60 ගානක් තියෙනවා. හැබැයි එල්ලේ සංගමේ ගත්තොත් මං හිතන්නේ වසරකට පුංචි මුදලක්වත් ලැබෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා අනෙත් ප්‍රධාන සංගම් ක්‍රිකට් සංගමයට ඒ වගේම අනෙකුත් පාපන්දු සංගම් වලට මේ අනෙකුත් සංගම් වලට විශාල මුදලක් ලැබෙනවා. මේ විෂමතාවය වෙනස්කරන්න අනිවාර්යෙන් අමාත්‍යවරයා හැටියට එතුමා ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒක තමයි අපි පාර්ලිමේන්තුවේ මතු කරන්නේ. ඒ වගේම අපි දන්නවා සංගම් වල ඉන්න සභාපතිවරු දිහා බලපුවාම මම බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් හැටියට කියන්න ඕනේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමේ සභාපතිවරයා ඉන්නේ රොහාන්ද සිල්වා මහත්මා. එතුමාගේ කාලය වසර 4ක් මේ මැයි මාසෙන් අවසන් වෙනවා. ඒ වසර 4ට එතුමා වියදම් කළා තියෙනවා එතුමාගේ පෞද්ගලික මුදලින්. පෞද්ගලික එතුමාගේ ධනෙන් මිලියන 190ක්. මිලියන 190ක් වියදම් කළා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට මිලියන 190ක් ඒ අවුරුදු 4ක කාලය තුල වියදම් කළා ඒ ක්‍රීඩාව ගොඩනගන්න එතුමා විශාල කාර්යභාරයක් කළා තියෙනවා. මෙන්න මේ වගේ ආදර්ශමත් සභාපතිවරු මේ සංගම් වලට පත් වෙනවා නම් එයයි ආරක්ෂා කරගන්න අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ඕනෑම වෙලාවක ඉදිරිපත් වෙන්න සූදානම්. හැබැයි සංගමේ මුදල් උත්කාස තාපාසනය කළා රටේ ක්‍රීඩාවත් විනාශ කළා අපිට රටර ලැබෙන ජයග්‍රහණත් නැති කරනවා නම් ඒකට අපි පැහැදිලිවම අපි විරුද්ධ වෙනවා. ඒ පිළිබඳව කතා කරනවා. එනිසා ගරු අමුතුමාගෙන් අපි අහන්න කැමතියි අර බැඩ්මින්ටන් සංගමේ සභාපතිවරයා රොහාන්ද සිල්වා මහත්මයා වගේ අය මේ ක්‍රීඩා සංගම් වලට පත් කරලා එතුමන්ලා වගේ රටේ යමක් කරන්න පුළුවන් ශක්තිමත් උනන්දුවක් තියෙන උමනාවක් තියෙන අය මේ සංගම් වල සභාපතිවරු හැටියට පත් කරලා කටයුතු කරන්න ඔබතුමා තවත් ප්‍රමාදයි කියලා අහන්න කැමතියි.
යෝජනාව ස්ථිර කිරීම ගරු මිලාන් ජයතිලක මැතිතුමා.
ගරු මුල් අසුනේ නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ යෝජනාව ස්ථිර කරන ගමන්ම මම කියන්න ඕනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඉතාම ඡේදනීය තත්වයක් විවිධ ක්‍රීඩාවලට අපේ ඉදලා තියෙන සෑම ක්‍රීඩාවකටම ගත්තොත් අපේ ක්‍රීඩාව තුලින් දක්ෂයෝ බිහි වෙනවා. ක්‍රීඩාව තමන්ගේ ශරීරයේ කොටසක් බවට පත් කරගත්ත ක්‍රීඩකයෝ මේ අපේ සමහර ක්‍රීඩා සංගම් විශේෂයෙන්ම කාය වර්ධන ක්‍රීඩා සංගමේ මේ ලංකාවේ කාය වර්ධන පිළිබඳව ගත්තොත් අද මේ වෙනකොට කාය වර්ධන සංගමේ කිසිඳු අතපෙවීමක් නැතුව කිසිඳු සහයෝගයක් නැතුව අපේ ක්‍රීඩකයෝ ගිහිල්ලා අද ජාත්‍යන්තරයේ ජයග්‍රහණ අරගෙන වෙන මේ ජයග්‍රහණ අරගන්න මොවුන්ට මේ කාය වර්ධන සංගමයෙන් මං අහන්න කැමතියි ගරු අමාත්‍යතුමා, මේ පිළිබඳව සොයලා බලය යුතුයි මේ කාය වර්ධන සංගමයෙන් මොනවද දෙන සහයෝග කියලා. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි, මේ කාය වර්ධන සංගමය අතිශය දූෂණයට ලක් වෙලා ඉවරයි මේ වෙනකොට. මේ කාය වර්ධන සංගමය මේ වෙනකොට මේ රටේ කාය වර්ධන ක්‍රීඩාව සම්පූර්ණව විනාශයට පත් කරලා ඉවරයි. අද සමාජය ගත්තොත් අද මත්ද්‍රව්‍ය මත්වදුර මේ හැම දෙයකටම ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන මේ රටේ තරුණ තරුණියන්ට මේ ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබා නොදීම. ඒ වගේම තමයි මේ කාය වර්ධනය කියන්නේ අතිශය හැම කෙනෙක්ටම මේ සියලු දෙනාට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කටයුත්තක්. අද ලෝකයේ දියුණු රටවල් මේ පිළිබඳව විවිධ වැඩසටහන් විවිධ දේවල් හරහා එම ක්‍රීඩකයන්ට අතිමහත් සහයෝගයක් ලබා දෙනවා. නමුත් අද කියන්න කනගාටුයි අපේ කාය වර්ධන සංගමය දැන් මේ වෙනකොට වසර දෙකකට වැඩි කාලයක් වෙනවා මේ කාය වර්ධන සංගමයේ පිහිටවල මේ පිහිටවීමම නීත්‍යානුකූල නොවන විදිහට සිද්ධ වුණේ. මේ පිහිටවීම සිද්ධ කළේ කොරෝනා වසංගතයේ කාල සීමාව තුලදී ඔවුන් ක්‍රීඩා සංගම් කීපයක් විතරක් උපයෝගී කරගෙන අනිත් සියලුම ක්‍රීඩා සංගම් මේකෙන් බැහැර කළා. මේ බැහැර කරලා ඒ අයව සම්පූර්ණ මේ වෙනකොට අකර්මණ්‍ය කරලා තියෙනවා. මේ ලංකාවේ ගත්තොත් හැම ආසනයකම හැම දිස්ත්‍රික්කයකම හැම නගරයකම අද ක්‍රීඩා ආයතන තියෙනවා පවත්වගෙන යනවා. ඒකට කියන්නේ ක්‍රීඩා කාය වර්ධන ආයතන. මේ ආයතන හැම එකක්ම පිහිටවගෙන යන හැම එකකම තියෙන තත්ත්වය ඒකේ ක්වොලිටි එක පරීක්ෂා කරන වැඩපිළිවෙලක් හරිනම් මේ කාය වර්ධන සංගමෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍ය ක්‍රීඩා උත්සව තියන්න ක්‍රීඩා උත්සව සංවිධානය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. අපි දැක්ක මේ ඊයේ පෙරේද ක්‍රීඩා සංගම් විසින් ක්‍රීඩා උත්සව සංවිධානය කරනකොට ඒවට විරුද්ධව ගිහිල්ලා නඩු දාන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට තව විනාඩි දෙකක් දෙන්න. ක්‍රීඩා සංගම් වලට විරුද්ධව ගිහිල්ලා නඩු පවරන්නේ මේ කාය වර්ධන සංගමේ. ඉතින් මේක වහාම නවත්තලා මම ඉල්ලීමක් කරනවා ගරු අපේ අමාත්‍යතුමාගෙන්, දැන් මේ වෙනකොට මේ ක්‍රීඩා සංවිධානය ලෝකයේ තහනම් කරලා තියෙනවා. මේ ක්‍රීඩා සංවිධානයට අදාළ ලෝකයේ තියෙන ආයතනේ ඒවගේම මේ ක්‍රීඩා සංවිධානය මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් නෑ ගරු අමාත්‍යතුමනි. එහෙනම් මේ ක්‍රීඩා සංගමේ වහාමත් හිටවලා ඒකේ බලය ඔබතුමා අරගෙන මේකට ඉන්ටරිම් කමිටුවක් පත් කරලා වහාම මේ රටේ සියලුම කාය වර්ධන ක්‍රීඩකයන්ට සහ කාය වර්ධන සංගම් වලට මේ මේ ක්‍රීඩා සංගමේ හරහා ඇතුල් වෙන්න අවස්ථාව ලබා දීලා ඒ අයටත් මේ ක්‍රීඩා සංගමේ ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලබා දීලා ඔවුන්ගේ අයිතිය සනාථ කරලා මේ රටේ සමස්ත කාය වර්ධන ශිල්පීන්ට කාය වර්ධන ක්‍රීඩකයන්ට ඒ සහයෝගය ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඒ පිළිබඳව ඔබතුමා දක්වන සහයෝගය පිළිබඳව අපි කෘතවේදී වෙනවා. මේක කරුණාකරලා කරු අමාත්‍යතුමනි ඔබ ඉතාමත්ම මනවින් ක්‍රියාවට නගයි කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා. හින්දා අපිත් ඔබත් එක්ක මේ පිළිබඳව ඒ සහයෝගය ලබා දෙන්නේ ඒකන් එක සිතින්ම වැඳලා ඉන්නවා කියලා ඔබට සිහිපත් කරමින් මම ආරාධනා කරනවා මේ රටේ සමස්ත කාය වර්ධන ශිල්පීන්ට සියලුම ආයතන වලට එකතු වෙන්න මේ මේ කාරණාව පිළිබඳව ඔබේ අයිතිය දිනා ගන්න ක්‍රීඩා සංගමය නැවත ප්‍රතිව්‍යුහගතනය කරලා මේක ශක්තිමත් කරන්න ඔබේ සහය ලබා දෙන්න කියලා ගෞරවයෙන් සිහිපත් කරමින් ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලීම කරනවා. මේකට ඔබේ මැදිහත් වීම ඉතා ඉක්මනින්ම ලබා දෙන්න කටයුතු කරන්න
කියලා. ගරු ජේසි අලවතුලන්තුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ක්‍රීඩාව තුළින් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම, ඒ වගේම අද වන විට මේ ක්‍රීඩා සංගම් අතර ඇති වෙලා තියෙන විරසකයන්, ඒ වගේම දූෂණයන් නිසා ඒකෙන් විශාල අසාධාරණයක් ක්‍රීඩකයන්ටත් රටටත් අපකීර්තියක් වෙනවා කියන එක තමයි මේ යෝජනාව මන්ත්‍රීතුමා ගෙනල්ලා තියෙන්නේ. දැන් මේකේ පැහැදිලි අපි දන්නවා ක්‍රීඩාව අපි කාටත් විශේෂයෙන්ම පාසල් දරුවාගේ ඉඳලා මේ ක්‍රීඩාව මොන අංශෙන් තිබුණත් ඒක අපේ සෞඛ්‍ය සම්පන්න භාවයට ඒක ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ක්‍රීඩාව තුළින් නායකත්වයේ ජය පරාජය දෙකම විඳින්න කුඩා කාලේ පාසලේ දරුවාගේ ඉඳලා අපි කාටත් අවස්ථාවක් ලැබෙනවා ජයග්‍රහණය සහ පරාජය කියන මේ දෙකම අත්විඳින්න. මේක තමයි මේ ක්‍රීඩාවේ තියෙන සුවිශේෂ අංගයක්. ඒ නිසා තමයි පාසල් වල ඉඳලම මේ ක්‍රීඩාව හැම අංශකින්ම දරුවන්ට දෙමව්පියන් විශාල උනන්දුවකින් ඒ සඳහා ඒ සහයෝගය ලබා දෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙනකොට මේ ක්‍රීඩා අපි දැක්කා අපේ රටේ අපිට ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණ ගණනාවක් ගෙනත් දුන්න ක්‍රීඩිකාවන් ඉන්නවා. විශේෂයෙන්ම අපි 96 ක්‍රිකට් ලෝක කුසලානය ගන්නකොට ක්‍රිකට් වලින් අපිට ඒ තත්ත්වය ලැබෙනකොට මං හිතන්නේ අපි කවුරුත් ඉතාමත් උද්දාමයට ලක් වුණා. නමුත් වර්තමානයේ මේ තත්ත්වය දිහා බැලුවාම අපිට සාහිමිකටපත් වෙන්න බෑ. ක්‍රීඩා හැමතුමත් ඉන්නවා මෙතන. මොකද අපි ගොඩක් දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයට අරන් ගිය අපේ රටට කීර්තියක් ලබා දුන්න ක්‍රීඩාවක් හැටියට දැන් මේ වෙනකොට අපි මේ දිනවලත් නවසීලන්තයේදී තරගමාලාව පැවැත්වෙනවා. ඇත්තටම ඒ තත්ත්වය අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂකම්, ඒ වගේම අපිට ඒ තිබුණු තත්ත්වය අපිට රැක ගන්න හැකි වුණාද කියන ගැටලුව තියෙනවා. දැන් මේකදී අපි පැහැදිලිවම කියන්න ඕනි මේකට විශේෂයෙන්ම ක්‍රිකට් නම් ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සඳහා විශාල වගකීමක් තියෙනවා. අපි දන්නවා මේ තත්ත්වයන් තුළ නොයෙකුත් මේ ක්‍රීඩාවලින් යම් යම් වාසි ලබන කණ්ඩායම්, එහෙම නැත්නම් මේවා පාලනය කිරීම තුළ නොයෙකුත් අංශවලට අද මේ ජාත්‍යන්තර ක්‍රීඩකයන්, ඒ වගේම ක්‍රීඩා සංගම් අහුවෙලා, එහෙම නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග තුළින් අද අර නිසි දක්ෂයින්, ඒ වගේම ඒ ජයග්‍රහණ අපිට ලැබෙනවාද කියන එක සැකයක් මතුවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපි ගත්තාම ගොඩක් ක්‍රීඩා සංගම් තියෙන, ඒ අතර ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් අපි දැක්කා නෙට්බෝල් ක්‍රීඩාවෙන් අපිට ජාත්‍යන්තර තරග ගණනාවක් ජයග්‍රහණය කරා. නමුත් ඒ සංගම් ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ක්‍රීඩා මෙත්තුමා මං හිතන බුදුන් ලොකු වගකීමක් තියෙනවා මේවා නැවත අලුතෙන් හිතලා බලලා මේවා තුළ තියෙන මාෆියාව, එහෙම නැත්නම් එක එක කණ්ඩායම් මේවා බලය අල්ලගෙන මේ ගෙනියන ක්‍රමය තුළ ක්‍රීඩාවට විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා එක පැත්තකින්. ඒ වගේම අපිට ලබා ගන්න තියෙන ජයග්‍රහණ විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ලබා ගන්න තියෙන ජයග්‍රහණ වලට ඒක හානියක් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මීට වඩා ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මේ තත්ත්වය වැඩපවත්වන්න, එහෙම නැත්නම් මේ මාෆියාව ඒ සංගම් වල තියෙන මේ තත්ත්වය දැන් උග්‍ර වෙලා තියෙන ගොඩක් තැන්වල. ඉතින් ඒ තත්ත්වය විසඳලා මේක සාධාරණයක් ඉතිකරොත් අපිට ක්‍රීඩාවෙන් මීට වඩා තැනකට යන්න පුළුවන් කියන එක පැහැදිලි. ඉතින් ඒ නිසා පෞගේ කාලේ අපි දැක්කා කොවිඩ් තත්ත්වයත් එක්ක මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරඟ ගණනාවකට යන්න අවස්ථාව උදා වුණේ නැහැ. ඒ වගේම අද මේ වෙනකොට ආර්ථික වශයෙන් රටේ ඇති වෙලා තියෙන තත්ත්වය තුලත් ජාත්‍යන්තර තරඟ වලට අපේ ක්‍රීඩකයන්ට යන්න තියෙන අවස්ථාවල් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා අපි ළඟටත් එනවා ගොඩක් ජාත්‍යන්තර වශයෙන් එයාලට ගොඩක් වෙලාවට මේ විශේෂයෙන්ම කරාටි ක්‍රීඩාවේදී ඒ අයට අවස්ථාවල් ගොඩක් තියෙනවා. නමුත් ඒ සහභාගී වෙන්න හැකියාව නැහැ ගොඩක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඉතින් ඒ නිසා මේ සඳහා වැඩිපුර අවස්ථාවල් ලබා දෙන්න. මොකද අද මේ තියෙන ක්‍රීඩා සංගම් වලින් ගොඩක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා ඒ මුල්ලිමේ වශයෙන් අවස්ථාවල් අඩුයි. ඒ සංගම් වලට මම හිතන්නේ සමහර ඒවාට වත්කන්නේ එහෙම නැත්නම් ඒ හැකියාව නැහැ. තමන්ගේ ක්‍රීඩකයා ඒ ජාත්‍යන්තර වශයෙන් තරඟ වලට සහභාගී වෙන්න අවස්ථාව ජයග්‍රහණය කරලා තිබ්බත් ඒකට සහභාගී කරවන්න අවශ්‍ය ප්‍රතිපාදන එයාට නැහැ. ඒ සංගම් වලට සමහර ඒවාට නැහැ. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් අමාත්‍යාංශය හැටියට මේ සම්බන්ධයෙන් මේ අයට වඩාත් වැඩිපුර සහභාගීත්වය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා නම් ඒක ඉතාමත් වැදගත් කියන එක මතක් කරනවා. මොකද කොවිඩ් කාලය තුළ ඒ වසර දෙකක් ගොඩාක්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ජාත්‍යන්තර තරඟ වලට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. දැන් තමයි ඒක ආරම්භ කරලා තියෙන්නේ. එහෙනම් ඒ ආරම්භ කරපු අවස්ථාවේ ඒ අයට ඒ අවස්ථාව ලබා දීම සඳහා සහාය ලබා දීම ක්‍රීඩා අමාත්‍යාංශයේ යම් වැඩපිළිවෙලක් සකස් කරනවා නම් ඒක ඉතාමත් වැදගත්. අපි හිතනවා රජයට මේ වෙලාවේ ප්‍රතිපාදන ගොඩක් නැහැ දෙන්න. නමුත් මේ ක්‍රීඩාව සඳහා මේවට ස්පොන්සර් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒවා සම්බන්ධීකරණය කරලා ඒ සඳහා අවශ්‍ය මොකද ක්‍රිකට් වලට එහෙම නැත්නම් ප්‍රසිද්ධ අනික් ක්‍රීඩා වලට විතරක් නෙමෙයි අපේ රටේ තුල කෙරෙන අනිකුත් ක්‍රීඩා සංගම් වලටත් ඒ සඳහා අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා නම් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ඒක ඉතාමත් වැදගත් කියලා මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම වචන ස්වල්පය අවසන් කරනවා.
ප්‍රොවින්ස් සිටිය ඔබතුමාට ගරු සුදසන් දෙනිපිටිය මැතිතුම මිනිත්තු 1යි ඔබතුමාට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ තම වැදගත් මාතෘකාව මේ වෙලාවේ අවශ්‍ය මාතෘකාවක් රොෂාන් රණසිංහ ඇමතුමා මේ වෙනකොට ක්‍රීඩා සංගම් වගේම ක්‍රීඩාව කියන එක වෙනත් මඟකට ගේන්න උත්සාහයක් ගන්නවා. අපිට අවශ්‍යයි මේ දේ. ලංකාවේ තිබුණ ක්‍රීඩාව සංගම් වලින් සමහර සංගම් නිසා අභාග්‍ය සම්පන්න ලෙස පහළට යනවා අපි දකිනවා. ඉස්සර තිබ්බ ඌව සවාරිය, ලංකා සවාරිය, ඔය සයිකල් සංගමේ ගත්තොත් එහෙම ඒවා තිබ්බා. හැබැයි දැන් වෙනකොට ඒව නැහැ. ඒ ගැන පාසල තුලක් කතා කරන්නේ නැති තත්ත්වයට පත් වෙලා. පාසලේ ක්‍රීඩාව ගැනත් කතා කරන්නේ නැති තත්ත්වයට දැන් අලුත් ක්‍රමවේදයක් ගෙනල්ලා වැඩ කරන්න උත්සාහ කරනකොට නොයෙකුත් ප්‍රශ්න ඇති කරගෙන යනවා. අපි දකිනවා සංගම් වලින් ප්‍රශ්න ඇති කරනවා. අපි දකිනවා අන්ත දූෂණ දූෂිත සංගම් තියෙනවා. මේක තමයි ප්‍රශ්නය. සමහර සංගම් වලින් පිටරට යනවා පමණයි. ක්‍රීඩකයෙක් ගිහිල්ලා රට යන්න එහෙම නැත්නම් මොනවාරි තරගාවලියකට ඉදිරිපත් වෙන්න මමත් ගිහිල්ලා තියෙනවා. සමහර තරගාවලියට ඉදිරිපත් වෙන්න යන්න සූදානම් වෙනකොට ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යන්න අවස්ථාව දෙන්නේ නැහැ. නොයෙකුත් බැරියස් දාලා නොයෙකුත් විදියට හිර කරලා ඒ අපිට මෙඩලයක් ගේන්න තියෙන තත්ත්වේ
එහෙම නැත්නම්
එක්ස්පෝෂර් එකක් ගන්න තියෙන තත්ත්වේ නැති කරනවා. ඒක නිසා ගරු අමාත්‍යතුමනි ඔබතුමාට අපි ශක්තියක් වෙනවා අනිවාර්යයෙන්ම. මේව අපි ඉස්සරහට අරගෙන යන් ඔබතුමා කරගෙන යන වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්න. අපි දකිනවා ෆුට්බෝල් සංගමයේ මේ තියෙන
අවසන් කරන ගර්මන්තුම
මේ කාර්ය අපි සම්පූර්ණ සහයෝග දෙනවා ඔබතුමාට ඉදිරියට කරගෙන ගිහලා මේ රටේ ක්‍රීඩාව ඉහළම තැනකට ගේන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ප්‍රොමිස් සුතේ ඔබතුමාට ගරු චින්තක මායදුන්න මැත්තා විනාඩි 2යි ඔබතුමාට.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දන්නවා අද ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් නාමයක් තියෙන අපේ රටට මේ ක්‍රිකට් ක්‍රීඩාව. ඒ වගේම ඔලිම්පික් එක මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අද අපි දන්නවා අපේ බල ප්‍රදේශවල පාසල්වල 13 15 ක්‍රීඩා කරන්න පටන් ගන්න දරුවා 13න් 15 සිට ක්‍රීඩා සංගම් පවා යන තැනට ගිහිල්ලා දරුවගේ ක්‍රීඩා කෞශලතාව වර්ධනය කරන්න පුළුවන් වැඩපිළිවෙළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුලින් මේනකොට ලබලා දීලා තියෙනවා. අපි දන්නවා මැටිස් ටික දීලා ක්‍රීඩා භාණ්ඩ ටික දීලා ඒ වගේම ඩිවිෂන් 3 ඩිවිෂන් 2 ඩිවිෂන් 1 මැචස් ගහලා ඒ සියලුම දේවල් තුලින් ළමයාගේ ක්‍රීඩාවට කෞශලතාවය ඇති කරගැනීමේ පිළිබඳව වැඩපිළිවෙළ මේ වෙනකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තුලින් ලබලා දීලා තියෙනවා. ඒක අපි ඉතාම අගය කොට සලකන්න ඕන. ජාත්‍යන්තර වශයෙන් විශේෂයෙන්ම පළාත්බද ක්‍රිකට් ක්‍රීඩාව ඔපනම් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒ වගේම මම කියන්න ඕන කරු අමාත්‍යතුමනි හෑන්ඩ්බෝල් සංගමය ගැන විශේෂයෙන් හෑන්ඩ්බෝල් සංගමය පහුගිය කාලේ නිලවරණයකින් පත් වුණාම ජාත්‍ය අපේ ඔලිම්පික් කමිටුව හෑන්ඩ්බෝල් සංගමය ඒක පිළිබඳව ඒගොල්ලෝ ඒක ලබා ගන්නේ නැහැ. නමුත් මේ හෑන්ඩ්බෝල් සංගමය තුලින් අද ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළක් ඔලිම්පික් කමිටුව අත්හැරලා දෙනවා. මේ 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 අවස්ථාවේ මම ගරු ඇමතුමනි කියන්න ඕන මේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ ඉන්න අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැහැදිලිවම මේ ඔලිම්පික් කමිටුවත් එක්ක එකතු වෙලා ජාතික ක්‍රීඩාවන් බිම දාන තත්ත්වයට පත් කළා. පහුගිය දවස්වල අපි දැක්කා ඒ රටවල් වල ගිහිල්ලා සමහරක් විදිහට ඔහුට උචිත නැති ආකාරයට ගිහිල්ලා ක්‍රියාත්මක කරපු කළමනාකරුවෙක් හැටියට ගිය අවස්ථාවල් තිබුණා. මේගොල්ලන්ගේ එකම බලාපොරොත්තුව තමයි ක්‍රීඩකයන් ජාත්‍යන්තර වශයෙන් ගෙනියන්න නැතුව ක්‍රීඩකයන්ගේ මුවාවෙන් ක්‍රීඩකයන්ගේ නමෙන් අරන් ගිහිල්ලා පිටරට තැන්වලට ගිහිල්ලා බස්සලා අත පිටට කාසි ගන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. ඒ නිසා ගරු අමාත්‍යතුමනි ඔබතුමා මේ ක්‍රීඩාව උපනම් වන වැඩපිළිවෙළ ක්‍රීඩාව ජයග්‍රහණය කරන වැඩපිළිවෙළට ඔබතුමාට අපි උපරිම සහයෝගය ලබලා දෙනවා. මේ ආයතන දූෂිත ආයතන නවත්තලා හොඳ ආයතන රැකගන්න කියන ඉල්ලීම ඔබතුමා ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. ගරු රොෂාන් රණසිංහ අමාත්‍යතුමා.
අපේ නියෝජ්‍ය කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමන්ලා සහන් ප්‍රදීප් මන්ත්‍රීතුමා සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළා. මිලාන් ජයතිලක ගරු මන්ත්‍රීතුමත් සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමත් ජේසී අලවතුවල මන්ත්‍රීතුමත් චින්තක මායාදුන්න මන්ත්‍රීතුමත් කරුණු ඉදිරිපත් කළා. වීරසිංහ මන්ත්‍රීතුමත් කරුණු ඉදිරිපත් කරන්න බලාගෙන හිටියා. අද ලක්ෂ්මන් කිරියල්ල හිටපු ක්‍රීඩා අමාත්‍යතුමත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් විදිහට මේ අවස්ථාවට සහභාගී වෙලා මෙතන ඉන්නවා. අපේ රාජ්‍ය අමාත්‍යතුමා රෝහණ දිසානායක මැතිතුමා මට ලොකු සහයෝගයක් දෙනවා මේ ක්‍රීඩාව ගොඩනගන වැඩපිළිවෙලට. අපේ රජයේ ප්‍රතිපත්තිය දූෂණයෙන් වංචාවෙන් තොර වූ ක්‍රීඩාවක් ගොඩනැගීම සඳහා එතනදී අපි නොයෙකුත් සැලසුම් හැදුවා නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ක්‍රීඩාව ගොඩනගන්න නම් ඔලිම්පික් තරගාවලිය ආසියානු තරගාවලිය එනකල්ම බලන් ඉඳලා පුහුණු වීම කරනවට වඩා හැම මොහොතකම තරගාවලියක් තියෙනවායි කියලා සැලසුම් සහගත ලෙස අපි කටයුතු කරනවා නම් අපට ජයග්‍රහණ ගේන්න බොහොම පහසු වෙනවා. ඒ සඳහා එක පැත්තකින් අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාව ටික පෙළගස්සන්න ඒ අයගේ ආබාධයන්ට ප්‍රතිකාරම ලබා දෙන්න පුළුවන් ඒ ආබාධ සොයා ගන්න පුළුවන් පහසුකම් ටික ඒ වගේම ඒ අයට හොඳ උසස්සත්වයෙන් ආහාර වේලක් ලබා දෙන්න ඒ අය සම්පූර්ණ කාලීනව ක්‍රීඩාව සඳහා කැප වෙනකොට ඒ අය වෙනුවෙන් මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න අමාත්‍යංශයේ විදිහට ඒ වගකීම් බාර අරගෙන කටයුතු කරන. හැබැයි මේ වගකීම් පැවරෙන්නේ කාටද? මේ වගකීම් 100%ක් පැවරෙන්නේ ඒ එක්කේ ක්‍රීඩාවේ ජාතික ක්‍රීඩා සංගමයට. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි අපි සියලු දෙනාට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජාතික ක්‍රීඩා සංගම් ඒ අයගේ වගකීම හරියට ඉටු කරනවාද කියන එක. සංගම් 72ක් අතරින් අතේ ඇඟිලි ගානට වෙන 5ක් වගේ 6ක් වගේ ප්‍රමාණයක් එහෙමත් නැත්නම් 10ක් වගේ ප්‍රමාණයක් හරියට ගත්තොත් ඒ වගකීම හරියට ඉෂ්ට කරනවා එයරෙන්න අති බහුතරයක් තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැහැ. අදත් ක්‍රීඩකයින් අපි ගෙන්නලා කතා කරද්දි ඒ අයගේ නිර්දේශයන්, ඒ අයට පුහුණු තරඟ, ඒ අයට පුහුණු කරුවන්, ඒ වගේම තරඟාවලිය සඳහා සහභාගී වීමට ඒ අයගේ කළ යුතු වගකීම් හරියට ඉෂ්ට කරන්නේ නැති ප්‍රශ්නය පිළිබඳව තමයි දිගින් දිගටම කතා කළේ. ඉතින් මේ අය සමහර සංගම් තියෙනවා ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩාව හැර සියලු කටයුතු කරනවා. මේක තමයි තත්ත්වය. එනිසා ප්‍රථමයෙන්ම අපි ගත්තොත් අපි දන්නවා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සමහරු කියනවා එක්කෙක් පුද්ගලයෝ මගේ දෙවැනි ආගම ක්‍රිකට් කියලා. එහෙම කියන පිරිසක් මේ රටේ ඉන්නවා. අන්නේ ප්‍රේක්ෂක සියලු දෙනා වෙනුවෙන් අපේ වගකීම සහ සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. මේ රටේ ක්‍රිකට් පිළිබඳ ලොකු ආදරයකින් ඉති. අපේ රටේ අනෙකුත් සියලුම ක්‍රීඩා ආර්ථිකය ගොඩනගන්න පුළුවන් වෙන්නේ ඉන්දියාව වගේම ක්‍රිකට් වලට ඒ අපිට තියෙන ක්‍රිකට් වල තියෙන දක්ෂතා වලින් අපි ප්‍රයෝජනේ ගත්තොත් පමණයි. නිසා අපි බැලුවා මේ රටේ මට තියෙන ප්‍රධාන වගකීම තමයි මූනික මිනිස් අයිතිවාසිකම තමයි මේ රටේ සෑම ග්‍රාම සේවා වසමකම ජීවත් වෙන ඕනම දරුවෙකුට තමන් කැමති ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමේ අයිතිය ලබා දීම. ඒ සඳහා තමයි පහුගිය කාලේ අපි නව නීති ගෙනාවේ සෑම ප්‍රාදේශීය ඩිස්ත්‍රික් පළාත් අනිවාර්යෙන්ම ජාතික සංගමයක් විසින් පිහිටුව යුතුමයි කියන එක. ඒ වගේම පිළිගත් තරගාවලි දෙකක්, ඒ වගේම අනිවාර්ය පුහුණු සැසි, ඒ වගේම ස්ථීර කණ්ඩායමක් ඉන්න ඕන. සමහර තරඟ තියෙනවා තරඟාවලියක් එනකොට කවුරු හරි ටිකක් එකතු කරගන්නවා තරඟ කරනවා. එතන සත්‍යයක් වෙන්නේ නැහැ බොරුවක් කරන්න කීයක් හරි ගන්න. ඒ වගේම තමයි තවත් නීතියක් අපි ගෙනාවා මේ මෙතුමලා කියපු ප්‍රශ්නේ එක්ක ගොනුවෙන් වයස අවුරුදු 70. අපි දන්නවා ක්‍රීඩාව කියන්නේ ක්‍රියාශීලී කාර්යයක්. ඒ ක්‍රියාශීලී කාර්ය කරන්න අපි කිව්වේ වයස අවුරුදු 70 දක්වා සීමාව තියෙනවා. ඒතර 70 දක්වා ඉඳලා ඉවත් වෙන. ඒකට දැන් රොහන් ෆෙනාන්ඩෝ මහත් රොහන් සිල්වා මහත්මයා බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් හොඳ දෙයක් කරලා තියෙනවා. එතුමා කිව්වා ඔබතුමා ගත්ත තීන්දුව හොඳයි. මමත් අයින් වෙනවා වෙන කෙනෙකුට අවස්ථාව දීලා. හැබැයි මම මේ සඳහා සහයෝගය දෙනවා කියලා. අන්න හොඳ මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඒ වගේම අපි ගෙනාවා ක්‍රීඩා සංගමයක නිලවරණයට ඉදිරිපත් වෙනෝ නම් අනිවාර්යයෙන්ම වත්කම් බැරකම් සහතික ඉදිරිපත් කළ යුතුමයි. ඒ විතරක් නෙමෙයි අපි ගෙනාවේ වසර දෙක බැගින් දෙවතාවක්. වසර දෙක බැගින් දෙවතාවක් ප්‍රධාන තනතුරක් දලන්න පුළුවන්. ඊට පස්සේ සමාජිකයෙකු විදියට ඉන්න පුළුවන්. ඇයි? පල්ලෙහා එන්න ඕන, දිස්ත්‍රික්කයේ පළාතට එන්න ඕන, පළාතේ අය ජාතිකයට එන්න ඕන, ජාතිකයේ අය ආසියාවට යන්න ඕන, ආසියාවේ අය ලෝකෙට යන්න ඕන තනතුරු වලින්. හා මේකයි තත්ත්වය. දැන් ප්‍රධාන FIFA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය සෙනගල් රාජ්‍යයෙන් නම් පත් වෙන්නේ. අය අපේ රටෙන් බැරි. අපේ රටෙන් යන්න බැරි වෙලා තියෙන්නේ, ලෝකෙට යන්න බෑ. ඊට කලින්ම සමහරක් පත් වෙන අය අන්තදූෂිත වෙනවා. අන්තදූෂිත වෙනවා. එනිසා පහුගිය කාලයේ ක්‍රිකට් පිළිබඳ විවේචනයක් ආවා. ඒ විවේචනයත් එක්ක ආවේ ඕස්ට්‍රේලියාවේ T20 තරඟාවලියේ දක්ෂතා අතරින් අපි පල්ලෙහාට වැටෙනවා විතරක් නෙමෙයි, ඒ තරඟාවලියට සහභාගී වෙලා තිබ්බ නිලධාරීන් සම්බන්ධව, මුදල් භාවිතය සම්බන්ධව ගැටලු රාශියක් ආවා. ඉතින් මේ සම්බන්ධව අපි කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ වාර්තාව අපි ලාච්චු අස්සේ ගැහුවේ නැහැ. අපි නීතිපතිතුමාට, ප්‍රථමයෙන් ජනාධිපතිතුමාට, ඊට පස්සේ මේ නීතිපතිතුමාට, විගණකාධිපතිතුමාට දීලා දැන් විගණනයක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, රග්බි සංගමයේ ගත්තොත් රග්බි සංගමයේ ගැටලුව තමයි දැන් ආසියානු සංගමයේ මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනය තහනම් කළා. ඇයි මේ? සභාපතිවරයාගේ ක්‍රියාකාරකම් නිසා. හැබැයි ඔහු ඉල්ලාස් වෙන්නෙත් නැහැ. මම ඉල්ලාස් වෙන්න නියෝගය නිකුත් කරපුවාම සංගමේ ඒකට අනුව, නීතියට අනුව, රටේ පනතට අනුව කටයුතු කරන්නෙත් නැහැ.
එහෙම තියෙද්දි තුනක කාලයක්.
ඔව් මට කල් දෙන්න, මේක දීර්ඝ පිළිතුරක්. නමුත් මට විනාඩි 7ක්වත් ඉල්ලනවා මම. ඒ නිසා දීර්ඝ විශේෂයෙන්ම මම කිව්වේ එතෙන්දී සංගමේ විදියට ගත්තාම අස් වෙන්නෙත් නැහැ, සංගමේ පනතට අනුව කටයුතු කරන්නෙත් නැහැ. එවැනි මොහොතක ඒ සංගමයේ පනතර අනුව කටයුතු කරන්නේ නැති නිසා අපිට සිද්ධ වුණේ මෙන්න මෙතනදී අපේ රටේ රග්බි ක්‍රීඩකයත් ක්‍රීඩාවටත් දැවන්ත අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අවුරුද්දක් ආසියානු සහ ජාත්‍යන්තර තරඟ වලට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. එනිසා අපිට තියෙන ප්‍රශ්නේ මේ අය අපි පනතට අනුව නියෝගයක් නිකුත් කරත් මේ අය කරන්නේ අධිකරණයට යන. හැබැයි මම දකින්නේ මේ රටේ මූලික අයිතිවාසිකම රකින්න නම් ක්‍රීඩාව ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩකයා පැත්ත හිතනවා නම් මේ අය පැහැදිලිවම ඉවත් වෙන්න ඕන. එහෙම නැත්තම් ඉවත් කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ සදාකල් තහනමක. ඒ විතරක් නෙමෙයි, පාපන්දුව ගත්තොත් එවැනිම කාරණයක් තියෙන්නේ. පාපන්දුවේ හිටපු සභාපතිවරයා මොකද්ද කළා තියෙන්නේ? 2017 විගණන වාර්තා සංශෝධනය කළා. කෝපු වාර්තාවෙන් එනවා මෙහි පැහැදිලි අක්‍රමිකතාවයක් සිද්ධ වෙලා තියෙනවා විමර්ශනයක් කරන්න කියලා. ක්‍රීඩා වංචා විමර්ශන පනතට අනුව ක්‍රීඩා දූෂණ විමර්ශන ඒකකයේ මගින් ඔහුට පරීක්ෂණයක් කළා. ඌ වැරදිකරු කරලා තියෙනවා 2017. හැබැයි ඒක ක්‍රියාත්මක කළා නැහැ. තවත් පුරවැසියෙකු ක්‍රීඩා සංගමයක 20/22 අගභාගයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන අභියාචනයක්. ඒ අභියාචනයේ අභියාචනා මණ්ඩලය විසින් අධ්‍යයනය කළා. නියෝජ්‍ය අපේ කතානායකතුමනි මට එවනවා මොහු වැරදිකරු, ඒ නිසා ඉවත් කිරීම සුදුසු බවට නිර්දේශ කරමි. යට තියෙනවා අනුමත කරමිද නොකරමිද. මං අනුමත නොකරොත් හොරාට අනුබල දුන්නා වෙනවා. ඒක මට කරන්න කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා අභියාචනා කමිටුවේ තීන්දුව මම ඒකමතිකව අනුමත කරා. අනුමත කරා. එතකොට මොකද්ද කියන්නේ මේ අය? මේ අය ගිහිල්ලා ජාත්‍යන්තර සංගම් වලට කියනවා දේශපාලන බලපෑම් කරනවා. ඔන්න තත්ත්වය. ඒ නිසා මේ පනතේ හරිනම් බලතල ශක්තිමත් කරන්න ඕන. මම ඉල්ලනවා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඉන්නවා මේ ක්‍රීඩා පනතට සංශෝධනයේදී විපක්ෂයේ, ඔබතුමාලගේ සහය අපි ඉල්ලනවා. මේක අපි දෙගොල්ලෝ එකතු වෙලා කළ යුතු වැඩක් වෙනවා. මොකද හේතුව තමයි
ගරු මැතිතුමා පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කළ තියෙන නිසා නියමිත වෙලාවට අවසන්
කරනවා.
විනාඩියකින් අවසන් කරනවා.
හොඳයි. ඒ නිසා මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මෙන්න මේ සංශෝධන ටික ගේනවා නම් අන්න එදාට ගේන්න ඕන. වැරදි සාවද්‍ය ප්‍රකාශ ජාත්‍යන්තර සංගම් වලට ගෙනියනවා නම් මේ රටේ ක්‍රීඩා සංගම් නිලධාරියෙක් අනිවාර්යෙන්ම ඔහුගේ පුරවැසිභාවයත් අහෝසි කරන්න. මේක බොහොම බරපතල කාර්යයක්. මේකට ඉඩ තියන්න ඕන. හොරකම්, තක්කඩිකම්, වංචා, දූෂණ සියල්ල කළා ලෝකයට ගිහිල්ලා බොහොම කියන්නේ දේශපාලන බලපෑම්. ඒ නිසා මේ විදිහට ක්‍රීඩාවකින් අපි මොන සැලසුම හැදුවත් මේ සංගම් වල තියෙන දූෂණයත් එක්ක ගෙනියද්දි ලොකු සටනක් කරන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි කාය වර්ධනය සම්බන්ධයෙන් කතා කර අපේ මිලාන් මන්ත්‍රීතුමා කිව්වා. එතරම් ඒ තියෙන ප්‍රශ්නේ වගේ. ඒ වගකීම් හරියට ඉටු නොවීම. එනිසා මේවා පිළිබඳ වැඩි විමසිල්ලෙන් බලලා මේ රටේ ක්‍රීඩාව සෑම දිස්ත්‍රික්කයකට ගෙනියන්, ක්‍රීඩාවේ දක්ෂයින්ට ඉඩ හදන්, ඒ වගේම ක්‍රියාශීලී වේ වගකීම කරන්, ඒ වගේම වංචා දූෂණ නැති කරලා මේ රටේ ක්‍රීඩාවට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ අයට මේ සංගම් වල ඇවිල්ලා වගකීම් හරියට ඉෂ්ට කරන්න ඉඩ හදන්න තමයි නව නීති සකස් කරේ සහ කරන්න කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ විතරක් නෙමේ කතා නැහැ. අපි තේරි දැන් මේ රටේ තේරීම් ගන්න ලොකු අසාධාරණයක් කතා කරනවා. දරුවන්ට සුදුසු දන හම්බුනේ නැහැ කියලා. මින් ඉදිරියේදී අපි තේරීම් සඳහා විනිවිද භාවයෙන් වැඩපිළිවෙලක් ගේනවා. වගේම තෝරපු කණ්ඩායම තෝරපු ආකාරය සහ ප්‍රමුඛතාවය පැය 48ක් තුල මා ජනතාවට දැනගැනීමට සලස්විය යුතුයි කියන නීතියත් අපි ගේන්න කටයුතු කරනවායි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ නිසා මේ රටේ ක්‍රීඩාව සෑම ග්‍රාම සේවා වසමකට වගේ ගෙනහිල්ල දක්ෂයින්ට ඉඩ හදලා දෙනවා. වගේම අපිට පදක්කම් කුසලාන ගේන්න අවශ්‍ය පසුබිම හැදීමේ වගකීම සැලැස්ම අපේ අමාත්‍යංශයත්, ජාතික ක්‍රීඩා සභාවත්, ඒ වගේම තේරීම් කමිටුවත්, ඒ සියලු දෙනාත්, මමත් රාජ්‍ය අමාත්‍යතුමාත් අපි එකතු වෙලා ක්‍රියා කරනවායි කියන එකත් සිහිපත් කරමින් මගේ අදහස් දැක්වීම හමාරතු.
බොහොම ස්තුති ගරු මහත්මනි. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට දින 9:30ට යළි රැස්වේ.